සහිබුවන් දුවේ පුතේ අද අපි රජරට ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් එක හෝරාවකටයි මේ එකතු වෙන්නේ. අද අපි පෙර දින සාකච්ඡා කළ ප්‍රවේණි විද්‍යාවේ මානව ප්‍රවේණිය පිළිබඳව සාකච්ඡා කරමු. ඔබ ඔබේ 10-2 පෙළ පොතත් රැගෙන පාඩමට සූදානම් වන්න. දුවේ පුතේ මානව ආවේණිය කියන්නේ මොකද්ද කියලා අපි ඉස්සෙල්ලා සලකලා බලමු. ආවේණික ලක්ෂණ ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වීම ආවේණිය ලෙස හඳුන්වනවා. මොකද්ද දුවේ පුතේ ආවේණිය කියන්නේ? ආවේණික ලක්ෂණ ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වීම. මේ ලක්ෂණ සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය තමයි අපි ප්‍රවේණිය කියලා හඳුන්වන්නේ. ආවේණියේදී වර්ණ දේහවල හා ජානවල හැසිරීම පිළිබඳව ජාන ප්‍රතිපදයේදී හා ඌනන විභාජනයේදී සඳහන් කළා ඔබට මතක ඇති. මානව ලිංග නිර්ණයේදී වර්ණ දේහවල හැසිරීම ආවේණිය යටතේ අපි කතා කරනවා. සෛලයක න්‍යෂ්ටියේ අඩංගු වර්ණ දේහ හැඩයෙන් හා ප්‍රමාණයෙන් විවිධ වුවත් යම් ජීවි විශේෂයක ඇති වර්ණ දේහ සංඛ්‍යාව නියතයි. ඒ කියන්නේ සෛලයේ න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහ හැඩයෙන් හා ප්‍රමාණයෙන් විවිධ වෙන්න පුළුවන්. නමුත් යම් ජීවි විශේෂයක ඇති වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. එම සංඛ්‍යාව ජීවි විශේෂයක අනන්‍යතාවය. ජීවි විශේෂයක අනන්‍යතාවය. අපි උදාහරණ කීපයක් සලකලා බලමු. ජීවි විශේෂ කීපයක වර්ණ දේහ සංඛ්‍යා පිළිබඳව. අන්නාසි සාකයේ වර්ණ දේහ 50ක් අඩංගු වෙනවා. ගෙවතුමෑ සාකයේ වර්ණ දේහ 14ක් අඩංගුයි. රතුළුණු සාකයේ 16ක්, බඩඉරිඟු සාකයේ 20ක්, වී සාකයේ 24ක්, තක්කාලි සාකයේ 24ක් වශයෙන් සාකවල වර්ණ දේහ සංඛ්‍යා දක්වන්න පුළුවන්. අපි සත්ව විශේෂ කීපයකත් වර්ණ දේහ සංඛ්‍යා සලකලා බලමු. අශ්වයා වර්ණ දේහ සංඛ්‍යාව 33ක්, මීයා වර්ණ දේහ සංඛ්‍යාව 40ක්, මිනිසා වර්ණ දේහ සංඛ්‍යාව 46ක්, චිම්පන්සියා වර්ණ දේහ සංඛ්‍යාව 48ක්, කාප් මත්ස්‍යයා වර්ණ දේහ සංඛ්‍යාව 104ක්. මේ ආකාරයට වර්ණ දේහ සංඛ්‍යා විවිධ වෙන්නේ ජීවි විශේෂය අනු. දැන් අපි මිනිසාගේ ලිංග නිර්ණය කුමන ආකාරයකට සිදුවන්නේදයි සොයා බලමු. අපිට ගැහැණු බව හෝ පිරිමි බව තීරණය වූයේ කෙසේද, තීරණය වන්නේ කෙසේද යන්න දැන ගැනීමට ඔබ කැමති ඇති නේද? එය සිදුවන්නේ මාතෘ හා පීතෘ ජන්මානු සංසේචනයේදී ලිංග වර්ණ දේහ එක්වන ආකාරයට. ලිංග වර්ණ දේහ එක්වන ආකාරයට තමයි අපේ ලිංගය නැතන් ගැහැණු පිරිමි බව තීරණය වන්නේ. මෙම සිදුවීම ලිංග නිර්ණය කියලා අපි හඳුන්වනවා. ලිංග නිර්ණය සිදුවෙන ආකාරය අපි මදකට සිතා බලමු. මිනිසාගේ දේහ සෛලයක වර්ණ දේහ 46ක් අඩංගු වෙනවා. එනම් යුගල 23ක් බව දැනටමත් ඔබ දන්නවා. ඉන් යුගල 22ක් අලිංග වර්ණ දේහ කියලා අපි හඳුන්වනවා. ඉතිරිවන වර්ණ දේහ යුගලය ලිංග වර්ණ දේහය නැත්නම් ලිංගය තීරණය කරන වර්ණ දේහ යුගල හැටියට අපි හඳුන්වනවා. ස්ත්‍රියකගේ ලිංග වර්ණ දේහ යුගලය ව්‍යුහයෙන් හා හැඩයෙන් එක සමානයි. ඒවා X වර්ණ දේහ කියලා අපි හඳුන්වනවා. පිරිමින්ගේ ලිංග වර්ණ දේහ දෙක එකිනෙකට වෙනස්. ඒවා X හා Y වර්ණ දේහ කියලා අපි හඳුන්වනවා. Y වර්ණ දේහය X වර්ණ දේහයට වඩා කුඩායි. නමුත් පිරිමින්ගේ X වර්ණ දේහය ස්ත්‍රීන්ගේ X වර්ණ දේහයට සමානයි. දුවේ පුතේ, පිරිමින්ගේ වර්ණ දේහ යුගල X Y කියලා අපි හඳුන්වනවා. ගැහැණුන්ගේ වර්ණ දේහ යුගල X X කියලා අපි හඳුන්වනවා. X X වර්ණ දේහ යුගල හැඩයෙන් ප්‍රමාණයෙන් එක සමානයි. නමුත් පිරිමින්ගේ X Y වර්ණ දේහ හැඩයෙන් ප්‍රමාණයෙන් සමාන නැහැ. X වර්ණ දේහයට වඩා Y වර්ණ දේහය ප්‍රමාණයෙන් කුඩායි. දුවේ පුතේ, දුවේ පුතේ, ලිංගික ප්‍රජනනයට අවශ්‍ය ස්ත්‍රී ජන්මාණුක් හෙවත් ඩිම්බයක්. ඩිම්බ මාතෘ ශෛලවලින් ඇතිවීමෙන් හා පුරුෂ ජන්මාණු හෙවත් ශුක්‍රාණු මාතෘ ශෛලවලින් ඇතිවීම යන අවස්ථා දෙකේදී ලිංග වර්ණ දේහ යුගල වෙන් වෙනවා. මේ අනුව ශුක්‍රාණුවක හෝ ඩිම්බයක තිබිය හැක්කේ තියෙන්න පුළුවන් අලිංග වර්ණ දේහ 22ක් හා ලිංග වර්ණ දේහ 1ක් පමණයි. ඩිම්බයක X ලිංග වර්ණ දේහ 1ක් පමණක්ද ශුක්‍රාණුවක X වර්ණ දේහයක් හෝ Y ලිංග වර්ණ දේහයක් හෝ පමණක් පිහිටයි. ඩිම්බයක් ශුක්‍රාණුවක් මගින් සංසේචනය වූ විට ඇතිවන යුක්තාණුවක න්‍යෂ්ටියේ X ලිංග වර්ණ දේහ දෙක හෝ X ලිංග වර්ණ දේහයක් සමග Y ලිංග වර්ණ දේහයක් පිහිටයි. දුවේ පුතේ, දැන් අපි මේ වර්ණ දේහ වින්වන ආකාරය, ඥාන වින්වන ආකාරය අපි මදකට සොයා බලමු. ඔබ ඔබේ පෙළ පොතේ 185 පිටුව පෙරල ගන්න. එහි 20-23 රූපය මිනිසාගේ ලිංග නිර්ණය වන ආකාරය සඳහන් කරලා තියෙනවා. එතකොට මම කිව්වා ඩිම්බ මාතෘ ශෛලයක් සහ ශුක්‍රාණු මාතෘ ශෛලයක් කියන දෙකෙන් ඩිම්බ සහ ශුක්‍රාණු නිපද වෙනවා කියලා. ඩිම්බ මාතෘ ශෛලයකින් X වර්ගයේ ඩිම්බ දෙකක් සහ ශුක්‍රාණු මාතෘ ශෛලයකින් X වර්ගයේ හෝ Y වර්ගයේ ශුක්‍රාණු යුගලයක් බැගින් නිපද වෙනවා. අනතුරුව ඩිම්බ ශෛලයකින් ඩිම්බයක් සමග ශුක්‍රාණුවක් මුහුම් වීමෙන් X X ගැහැණු දරුවෙකු හෝ X Y මුහුම් වීමෙන් X Y පිරිමි දරුවෙකු හෝ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම අනෙක් ඩිම්බ ශෛලය සමග ශුක්‍රාණු ශෛලයෙන් ලැබුණු X මුහුම් වීමෙන් X X යුක්තාණුකුත් X Y හා මුහුම් වීමෙන් X Y යුක්තාණුකුත් ඇතිවෙන්න පුළුවන්. මේ අනුව අපට පෙනී යනවා ගැහැණු දරුවන් දෙදෙනෙකු හා පිරිමි දරුවන් දෙදෙනෙකු ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ කියන්නේ 50%ක් ගැහැණු හෝ 50%ක් පිරිමි වීමේ සම්භාවිතාවක් තමයි මේ මුහුම් වීමෙන් ඇති වෙන්නේ. නැවත අපි කතා කරමු මේ පිළිබඳව. X වර්ණ දේහ දෙකක් සහිත යුක්තාණුවකින් ගැහැණු දරුවෙකුත් X හා Y වර්ණ දේහ සහිත යුක්තාණුවකින් පිරිමි දරුවෙකුත් ඇති වෙන්න පුළුවන්. පිරිමි දරුවෙකු බිහිවීමට නම් දුවේ පුතේ අවශ්‍ය සාධකය ලැබෙන්නේ මවගෙන් නොවේ, පියාගෙන්. ලැබෙන දරුවා ගැහැණු දරුවෙකුද පිරිමි දරුවෙකුද යන සම්භාවිතාව 50%ක් වෙනවා. ඒ කියන්නේ ගැහැණු දරුවෝ නම් 50යි පිහිරිමි දරුවෝ නම් 50යි දැන් දුවේ පුතේ අපි මානව ප්‍රවේණික ආබාධ පිළිබඳව සලකා බලමු ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ x හා y වර්ණ දේහ ලිංග වර්ණ දේහ කියලා අපි හඳුන්වනවා නමුත් ඒ මත පිහිටා ඇති සියලුම ජාන ලිංග නිර්ණය සඳහා දායක වෙන්නේ නෑ දුවේ පුතේ x හා y වර්ණ දේහ මත පිහිටි බොහෝමයක් ජාන අලිංග වර්ණ දේහ වගේ වෙනස් ලක්ෂණ වගේම වෙනස් ලක්ෂණ තීරණය කරනවා වයි වර්ණ දේහය කෙටි නිසා වයි වර්ණ දේහය කෙටි කියලා මං කලින් කිව්වා කෙටි නිසා එක්ස් වර්ණ දේහය මත පිහිටි ජානවලට අනුරූප ජාන වයි වර්ණ දේහය මත පිහිටන්නේ නැහැ දුවේ පුතේ ඒ නිසා පිරිමින්ගේ එක්ස් මත පිහිටි එනම් එක්ස් ප්‍රතිබද්ධ ජාන සඳහා අනුරූප ජාන වයි වර්ණ දේහය මත පිහිටා නැහැ. ඒ නිසාම දුවේ පුතේ එක්ස් වර්ණ දේහය මත පිහිටි බොහෝමයක් ජාන ප්‍රමුඛ වුවත් නිලීන වුවත් පිරිමින් තුල ඒවා සියල්ල ප්‍රකාශ ඒවා සියල්ල ප්‍රකාශ කරන්නේ වර්ණ දේහය සතු ලක්ෂණ. නමුත් ස්ත්‍රීන් තුල x වර්ණ දේහ යුගලක් පවතින නිසා ඔවුන්ගේ x ප්‍රතිබද්ධ ජාන සියල්ලම පවතිනවා. ඒ නිසාම දුවේ පුතේ ස්ත්‍රීන් තුල කිසියම් නිලීන ලක්ෂණයක් පෙන්눔 කරන්නේ x වර්ණ දේහ දෙකේම නිලීන ජාන දෙකක් පිහිටා ඇති නම් පමණි. දැන් අපි ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ කීපයක් සලකා බලමු. ඒ යටතේ අපි මුලින්ම කතා කරමු දුවේ පුතේ හිමෝෆීලියාව කියන්නේ මොකද්ද කියලා. හිමෝෆීලියාව රෝගය ඇති කිරීමට හේතු වන නිලීන ජානය අපි සිම්පල් H වලින් සඳහන් කරනවා. එහෙමනම් හිමෝෆීලියාවට හේතු වන ජානයේ ප්‍රමුඛ ජානය කැපිටල් H. X වර්ණ දේහය මත පිහිටි ලිංග ප්‍රතිබද්ධ නිලීන ජානයක් නිසා පිරිමින්ට පමණක් ඇතිවන රෝග තත්වයක් තමයි දුවේ පුතේ හිමෝෆීලියාව කියලා අපි හඳුන්වන්නේ. මෙහිදී දුවේ පුතේ සිදුවෙන්නේ තුවාලයක් වුණාම පිටතට එන රුධිරය කැට ගැසීම අත්‍යවශ්‍යයි. එහෙම නැති වුණොත් එම රුධිර කැටිය ඇති නොවුනහොත් රුධිරය දිගටම ගලාගෙන යනවා. මේ රුධිර කැටිය නිසා සිදුවෙන්නේ තවදුරටත් පිටතට රුධිරය ගලා ඒම වැළකීම. නමුත් දුවේ පුතේ හිමෝෆීලියාව ඇති අයෙකුගේ රුධිරය ඒ ආකාරයට කැටි ගැසෙන්නේ නැහැ. ඒ නිසාම සුළු තුවාලයකින් පවා අධික ලෙස රුධිරය වහනය වී මරණයට පවා පත්වෙන්න හැකියාව තියෙනවා. නමුත් ගැහැණුන් රෝගීන් ලෙස නොපෙන්වන අතර රෝගවාහකයන් හැටියට ඔවුන් ක්‍රියාත්මක වෙනවා. දුවේ පුතේ අපි දැන් සලකලා බලමු මේ හිමෝෆීලියාව කොහොමද ප්‍රවේණිගත වෙන්නේ කියලා. වාහක මවක් නම් ඇයගේ XX වර්ණ දේහ මත H කැපිටල් ජානයත් H සිම්පල් ජානයත් පිහිටලා තියෙනවා. නිරෝගී පිරිමි අයෙක් නම් X ජාන වර්ණ දේහය මත H ජානයත් Y මත එවැනි ජානයක් පිහිටන්නේ නැහැ. එහෙමනම් ඩිම්බ වෙන්වීමේදී ඩිම්බ x x හැටියට හැදෙනවා. එතකොට එක x එකක් දුවේ පුතේ කැපිටල් H සහිත වෙනවා. අනිත් වර්ණ දේහේ සිම්පල් H පිහිටනවා. මේක දුවේ පුතේ ඔබට ඔබේ පෙළ පොතෙන් බලන්න පුළුවන්. පෙළ පොතේ පිටු අංක 188 පිටු අංක 188 පෙරලා ගන්න. 188 නෙවෙයි දුවේ පුතේ 186. හරි. දැන් පියාගෙන් ඇතිවෙන ජානසලකපුහම වර්ණ දේහ යුගල වෙන් වෙනවා. එතකොට x වර්ණ දේහය මත කැපිටල් H පිහිටනවා. y වර්ණ දේහය මත පිහිටන්නේ නැහැ. එහෙමනම් මුහුම් වීමේදී මවගෙන් ලැබුණු කැපිටල් H සහිත x ජානයත් වර්ණ දේහයත් පියාගෙන් ලැබුණු කැපිටල් H සහිත x වර්ණ දේහයත් එකතු වීමෙන් xx කියන යුක්තාණුවක් ඇති වෙනවා. ඒ කියන්නේ නිරෝගී ගැහැණු දරුවෙක් ඇති වෙනවා. මවගෙන් ලැබුණු කැපිටල් H සහ පියාගෙන් Y මුහුම් වීමෙන් H කැපිටල් X වන වර්ණ දේහයකුත් Y වර්ණ දේහයකුත් ඇතිවීමෙන් නිරෝගී පිරිමි දරුවෙකු ඇති වෙනවා. ඒ වගේම මවගෙන් සිම්පල් H සහිත X වර්ණ දේහයකුත් පියාගෙන් කැපිටල් H සහිත X වර්ණ දේහයකුත් එකතු වීමෙන් කැපිටල් H සිම්පල් H සහිත වාහක ගැහණු දරුවෙකු ඇති වෙනවා. ඒ වගේම මවගෙන් සිම්පල් H සහිත X වර්ණ දේහයකුත් පියාගෙන් Y වර්ණ දේහයත් එකතු වීම නිසා X සිම්පල් H හා Y කියන යුක්තාණුවක් එහෙම නැත්නම් රෝගී පිරිමි දරුවෙකු ඇති වෙනවා. එතකොට මේ ආකාරයට තමයි හිමෝෆීලියාව ආවේනිකව සම්ප්‍රේෂණය වෙන්නේ. හැම විටම ගැහණු දරුවන් වාහක වන අතර පිරිමි දරුවන් රෝගීන් බවට පත් වෙනවා. පුතේ දැන් අපි කතා කරමු රතු කොළ වර්ණ අන්ධතාව කියන ප්‍රවේණික ආබාධය ගැන. මෙය බහුලව පවතින ප්‍රවේණික ආබාධයක්. මෙයට හේතුව X වර්ණ දේහය මත පවතින නිලීන ජානයක්. දුවේ පුතේ මේ ආබාධයේ ලක්ෂණය වන්නේ රතු පැහැය හා කොළ පැහැය වෙන්කර හඳුනා ගැනීමේ අපහසුතාවය. මෙය පිරිමින්ට වැඩියෙන් වැළඳෙන අතර ගැහැණු දරුවන් අතරද කලාතුරකින් දක්නට ලැබෙන වර්ණාන්ධතාවයෙන් පෙළෙන කාන්තාවක් සාමාන්‍ය පිරිමියෙකු සමග විවාහ වීමේදී රෝගය ප්‍රවේණිගත වන ආකාරය අපි දැන් සලකලා බලමු. දුවේ පුතේ ස්ත්‍රීන්ට ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ පෙන්නුම් කිරීමට ඇති හැකියාව ඉතා අඩු වුවත් ලේනෑයින් අතර විවාහ වලින් ගැහැණු දරුවන් එවැනි ආබාධ වලට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් තියෙනවා. ඊට හේතුව එවැනි ස්ත්‍රියක් ඒ පවුලට සම්බන්ධ වීම නිසා ඇය රෝග වාහක කාන්තාවක් වීම හේතු වීමයි. අපි සලකලා බලමු කොහොමද රතුකොළ අර්ණාන්ධතාව ආවේනිකව සම්ප්‍රේෂණය වෙන්නේ කියලා. රෝගී මවක් නම් අපි XX ජාන වර්ණ දේහ යුගලය තුල රතුකොළ වර්ණාන්ධතාව සඳහා වූ නිලීන ජාන යුගලක් පිහිටනවා. අපි නිලීන රතුකොළ වර්ණාන්ධතාව ඇති කිරීමට හේතු වන නිලීන ජානය සිම්පල් C කියලා සැලකුවොත් රෝගී මව තුල සිම්පල් C ජාන වර්ණ දේහ තුල ජාන යුගලයක් පිහිටනවා. නිරෝගී පියා නම් X වර්ණ දේහය මත කැපිටල් C ජානයකුත් Y වර්ණ දේහයත් පිහිටනවා. එනිසා මවගෙන් නැතිවන බිම්බ XX වන අතර ඒ තුල අඩංගු වන්නේ සිම්පල් C කියන ජාන යුගලය. පියාගෙන් නැතිවෙන වර්ණ දේහ තුල X වර්ණ දේහය තුල කැපිටල් C ජානයත් Y වර්ණ දේහය තුල ඉවැන්නක් පිහිටන්නේ නැහැ. එහෙමනම් දැන් අපි බලමු මේ වර්ණ ජාන සංයෝජනයේ සිදුවෙන්නේ කොහොමද කියලා. මේ බව ඔබට ඔබේ පෙළ පොතේ 187 පිටුවෙන් බලා ගන්න පුළුවන්. දැන් මවගෙන් ලැබෙනවා XX දෙකක්. ඒ දෙකේම සිම්පල් C පවතිනවා. පියාගෙන් ලැබෙනවා දෙකක්. එකක කැපිටල් C Y වල පිහිටන්නේ නැහැ. ඊළඟට මුහුම් කරණයෙන් මවගෙන් X පියාගෙන් X නම් සිම්පල් C කැපිටල් C කියලා වර්ණ දේහ යුගලක් ඇති වෙනවා. ඒ කියන්නේ ගැහණු දරුවෙක්. හැබැයි කැපිටල් C සහ සිම්පල් C පවතින නිසා ඇය වාහක කාන්තාවක් බවට පත් වෙනවා. මවගෙන් සිම්පල් C පියාගෙන් Y ලැබුණහොත් සිම්පල් C ජානය නිලීන ජානය පිහිටනවා. ඒ නිසා XY පිරිමි දරුවෙක්. ඔහු රෝගී අයෙක් වෙනවා. ඊළඟට මවගෙන් සිම්පල් C පියාගෙන් කැපිටල් C නම් XX කියන වර්ගයේ ගැහණු දරුවෙක් ලැබෙනවා. සිම්පල් C කැපිටල් C පවතින නිසා ඇය වාහක දියණියක්. අවසානයෙන් සිම්පල් C සහිත X ජානයක් මවගෙන් වර්ණ දේහයක් මවගෙන් පියාගෙන් Y වර්ණ දේහය. ඒ නිසා ඇති වෙනවා XY පිරිමි දරුවෙක්. සිම්පල් C පිහිටීම නිසා පිරිමි දරුවා රෝගී අයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ආකාරයට රතු කොළ වර්ණ අන්ධතාවයත් ප්‍රවේණිගත වෙනවා. මෙහිදී කාන්තාවන් බොහෝ විට වාහක, පිරිමි දරුවන් බොහෝ විට රෝගී බවට පත් වෙන. හැම විටම රෝගී බවට පත් වෙනවා. දැන් දුවේ පුතේ අපි කතා කරමු ජාන විකෘති හා ඒ නිසා ඇතිවෙන ප්‍රවේණික ආබාධ පිළිබඳ. වර්ණ දේහවල ප්‍රවේණික ද්‍රව්‍ය වන DNA වල පිහිටීමේ සිදුවන වෙනස්කම් නිසා එක් ජානයක ඇතිවන විකෘතියක් දුවේ පුතේ අපි ජාන විකෘතියක් කියලා කියනවා. ප්‍රවේණික ද්‍රව්‍ය වන DNA වල සිදුවන වෙනස්කම් නිසා එක් ජානයක ඇතිවන විකෘතියක් වෙනස්කම අපි ජාන විකෘතියක් කියලා හඳුන්වන. සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙන් පවතින ජාන විකෘති වීම නිසා උවද ඒවා ආවේණිගත වෙනවා. සාමාන්‍ය ආකාරයටම ආවේණිගත වෙනවා. විකෘති වූ ජාන මගින්ද ප්‍රවේණික ආබාධ ඇති කරනවා දුවේ පුතේ. දැන් අපි මදකට සිතා බලමු කොහොමද මේ ජාන විකෘති වෙන්නේ කියලා. ජාන විකෘති වීම කෙරෙහි දුවේ පුතේ බාහිර බලපෑම් වගේම අභ්‍යන්තර බලපෑම් නැත්නම් අභ්‍යන්තරව සිදුවන වෙනස්කම් බලපානවා. සමහර අවස්ථාවල බාහිර කිසිදු බලපෑමකින් තොරව ස්වයං සිද්ධව ජාන විකෘති දේහ තුල සිදුවෙන්න පුළුවන්. ඒ වගේම බාහිර බලපෑමක් හැටියට විකිරණවලට භාජනය වීම නිසා ජාන විකෘති ඇති වෙන්න පුළුවන්. නිතර දිනතර විකිරණවලට භාජනය වීමෙන්. ඒ වගේම සමහර රසායනික ද්‍රව්‍යවල බලපෑම නිසා ජාන විකෘති ඇති වෙන්න පුළුවන්. දැන් දුවේ පුතේ අපි කතා කරමු මේ ජාන විකෘතිය නිසා ඇති වෙන්න පුළුවන් ආබාධ, ප්‍රවේණිගත වන ආබාධ මොනවද කියලා. මේවා කලාතුරකින් ඇති වෙන්න පුළුවන් ආබාධ දුවේ පුතේ. ඇලී බව සමේ ස්වභාවික වර්ණ ඇති කරන්නේ මෙලනීන් කියන වර්ණකය නිසා. සමේ මෙලනින් වර්ණකයේ තියෙන නිසා තමයි අපිට මේ ස්වභාවික වර්ණය ලැබිලා තියෙන්නේ. මෙම වර්ණකේ නිපදවීමට මූලික වන දෛහික වර්ණ දේහයක පිහිටි ජානය විකෘති වුණොත් ඇලී බව කියන ලක්ෂණය අපි තුල ප්‍රදර්ශනය වෙනවා. ඇලී බව කියන ලක්ෂණය නිසා අපේ සම හිස කෙස් ඇසි පිහාටු අසාමාන්‍ය විදිහට සුදු පැහැ ගන්නවා. මෙන්න මේ බාහිරයට ප්‍රකාශ වන මේ සුදු පැහැය නිසා අපි ඇලී පුද්ගලයෙක් කියලා හඳුන්වනවා. මෙය බාහිරයට ප්‍රකාශ වන්නේ මේ බාහිරයට මේ ලක්ෂණ පෙන්눔 කරන්නේ නිලීන ඥානය සමයුග්මක වීම නිසායි. ඇලි බව පෙන්눔 කරන මිනිසුන් වගේම සතුන් දැක ගන්න පුළුවන්. ඔබේ පෙළපතේ ඔබට පෙන්눔 කරලා තියෙනවා 188 පිටුවේ ඇලි බව සහිත ඇලි බව පෙන්눔 කරන දරුවෙකු සහ ඇලි බව පෙන්눔 කරන මොනරෙකුගේ රූපයක් නිරීක්ෂණය කර බලන්න. ඊළඟට දුවේ පුතේ අපි කතා කරනවා ඥාන විකෘතිය නිසා ඇතිවන තවත් ඉතාම වැදගත් රෝගී තත්ත්වයක් පිළිබඳව. ඒ තමයි තැලසීමියාව. දෛහික වර්ණ දේහයක ඇති හිමෝග්ලොබින් නිපදවීමට බලපාන ඥානය. හිමෝග්ලොබින් නිපදවීමට බලපාන ඥානය විකෘති වීම නිසා තමයි දුවේ පුතේ තැලසීමියාව කියන රෝග තත්ත්වය ඇති වෙන්නේ. දුවේ පුතේ රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහන වාහකය හිමෝග්ලොබින් මගින් තමයි සිදුවෙන්නේ. හිමෝග්ලොබින් තමයි අපේ ශරීරය තුල ඔක්සිජන් ප්‍රවාහන වාහකය වෙන්නේ. හිමෝග්ලොබින් නිස්පාදනය අඩාල වුවහොත් තැලසීමියාව කියන රෝග තත්ත්වය ඇති වෙනවා. මේ රෝගීන් තුල නිරන්තරයෙන්ම නීරක්තිය කියන තත්ත්වය නැත්නම් රක්තහීනතාව කියන තත්ත්වය ඇති වෙනවා. මේ රෝගය ඇති කරන්නේ දුවේ පුතේ සමයුග්මක නිලීන ඥානය. ඥානය පිටි කියලා සැලකුවොත් සිම්පල් ටී නිසා. දුවේ පුතේ විසමයුග්මක අවස්ථාව කැපිටල් ටී සිම්පල් ටී වාහකයා ලෙස ක්‍රියාත්මක වෙනවා. රෝගය සිම්පල් ටී සමයුග්මක නිලීන අවස්ථාවේදී පෙන්눔 කරනවා. කැපිටල් ටී සිම්පල් ටී විසමයුග්මක අවස්ථාව වාහකයා හැටියට ක්‍රියාත්මක වෙනවා. දුවේ පුතේ ශ්‍රී ලංකාව තුලත් තැලසීමියාව රෝගීන් සිටින ප්‍රදේශ පවතිනවා. එම ප්‍රදේශවල මේ රෝගය ප්‍රචලිත වීමට හේතුව තමයි ලේනෑයින් අතර සිදුවන විවාහ. ඒ නිසාම දුවේ පුතේ මේ ප්‍රදේශවල මේ රෝගය තවදුරටත් ප්‍රචලිත වෙමින් පවතිනවා. දුවේ පුතේ මේ ආකාරයට රෝග තත්ත්ව කීපයක්ම ආවේනිකව සම්ප්‍රේෂණය වන බව දැන් ඔබට වැටහෙන්නට ඇති. දැන් අපි සාකච්ඡා කරමු ආවේණිය පිළිබඳ දැනුම භාවිතයට අරගෙන තියෙන අවස්ථා පිළිබඳව. හොඳ ආවේණික ලක්ෂණ සහිත සාකහා සතුන් තෝරාගෙන ඔවුන් දිගින් දිගටම අභිජනනය කරලා වඩා හොඳ සාකහා සතුන් ප්‍රභේද නිපදවාගෙන තියෙනවා. ඒ නිසා වැඩි කිරි ප්‍රමාණයක් ලබා දෙන එළදෙනුන්, වැඩි බිත්තර ප්‍රමාණයක් ලබා දෙන කිකිලියන්, අඩු කලකින් වැඩි මස් ප්‍රමාණයක් ලබා දෙන කුකුලන් වැනි පසු සම්පත් නිපදවාගෙන තියෙනවා. ඒ වගේම අඩු කලකින් වැඩි අසන්නක් ලබා දෙන පලිබෝධවලට ප්‍රතිරෝධී භෝග වර්ග නිපදවාගෙන තියෙනවා. බීජ රහිත මාංශල පළතුරු වර්ග ආවේණිය පිළිබඳ දැනුම භාවිතයට ගැනීමෙන් නිපදවාගෙන තියෙනවා. ප්‍රවේණිය පිළිබඳ සිද්ධාන්ත දැනගැනීමෙන් සහ යහපත් ලක්ෂණ සහිත දෙමුහුම් සාක සහ සතුන් බිහි කරගැනීම තාක්ෂණයක් බවට පත් වෙලා තියෙනවා දුවේ පුතේ අද වන විට. මේ තාක්ෂණය මුලින්ම භාවිතයට අරගෙන තියෙන්නේ ඇමරිකාවේ තිරිඟු වවන්නන් පලිබෝධවලට ඔරොත්තු දෙන වැඩි පළදාවක් සහිත තිරිඟු වර්ග වැඩි දියුණු කර ප්‍රචලිත කිරීම තමයි එයින් සිදු කරලා තියෙන්නේ. ඒ නිසාම දුවේ පුතේ ඇමරිකාවේ ආර්ථිකය ඉතා දියුණුවකට පත් වෙලා තියෙනවා. දුවේ පුතේ ශ්‍රී ලංකාවේ භෝග පර්යේෂණ මධ්‍යස්ථාන හා අභිජනන මධ්‍යස්ථාන මෙම ශේත්‍රයේ සැලකිය යුතු දියුණුවක් ලබාගෙන තියෙනවා. වෙළඳපොළට ගොඩබදින් වදින ඔබ දකින විශාල පළ සහිත එළවලු හා පළතුරු, වැඩි දියුණු කළ ධාන්‍ය වර්ග, වැඩි දියුණු කළ පසු සම්පත් ද්‍රව්‍යයන් නිපදවා ගැනීමට මිනිසා සමත් නොවූයේ නම් මේ වන විටත් වැඩිවන ජනගහනයට ආහාර හිගයකට මුහුණ දීමට සිදු වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් දුවේ පුතේ මේ ජනගහනය වැඩිවීමත් සමග කෘෂි නිෂ්පාදන සහ පසු සම්පත් නිෂ්පාදන මේ තාක්ෂණ දියුණුවත් සමග වැඩි කරගැනීමේ හැකියාවක් ලබාගෙන තියෙනවා. දුවේ පුතේ දැන් අපි සලකලා බලමු ජාන ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. වෙනස් ප්‍රභව වලින් ලබාගත් DNA අණු බද්ධ කිරීමෙන් හෝ නව DNA අණු හෙවත් ප්‍රතිසංයෝජන DNA අණු නිපදවා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ නව තාක්ෂණය උපයෝගී කරගෙන ශේත්‍රය තුල ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයක් බිහි වෙලා තියෙනවා. මෙන්න මේක තමයි දුවේ පුතේ අපි ජාන ඉංජිනේරු විද්‍යාව කියලා හඳුන්වන්නේ. එහෙමත් නැත්නම් මේ අපි මෙය හඳුන්වනවා ජාන තාක්ෂණය කියලා. ජාන වලින් ඇතැම් DNA කොටස් ඉවත් කිරීමක් හෝ එහෙමත් නැත්නම් ජාන තුලට ඇතැම් DNA කොටස් එකතු කිරීමෙන් ජීවියෙකුගේ ප්‍රවේණි දර්ශ වෙනස් කරන්න පුළුවන් දුවේ පුතේ. ඒ අනුව ආහාර හා කෘෂිකාර්මික ශේත්‍රය තුල, වෛද්‍ය ශේත්‍රය තුල, කර්මාන්ත ශේත්‍රය තුල ජාන තාක්ෂණය ප්‍රයෝජනකරයට අරගෙන තියෙනවා දුවේ පුතේ. දැන් අපි ඒ පිළිබඳ සොයා බලමු. දුවේ පුතේ ආහාර නිෂ්පාදන හා කෘෂිකාර්මික ශේත්‍රය තුල ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය මගින් යහපත් ලක්ෂණවලින් යුතු භෝග හා සතුන් බිහිකර ගැනීම සම්බන්ධ නිදසුන් කීපයක් අපි කතා කරමු. වල්නාශක ප්‍රතිරෝධී භෝග, මේ සඳහා බැක්ටීරියාවකින් ලබාගත් ජානයක් ඇතුල් කරලා තියෙනවා. ඊළඟට කෘමි ප්‍රතිරෝධී භෝග, පාංශු බැක්ටීරියාවකින් ලබාගත් ජානයක් ඇතුළු කිරීමෙන් තමයි නිපදවාගෙන තියෙන්නේ. විටමින් A වලින් පොහොසත් සහල්, එමත් නැත්නම් গোল্ডන් රයිස් නැත්නම් රන් සහල්, මේ නිපදවාගෙන ඇත්තේ කැරට් සාකයෙන් ලබාගත් විටමින් A නිපදවන ජානය ඇතුළු කිරීමෙන්. සීතල රටවලට ඔරොත්තු දෙන තක්කාලි ප්‍රභේද, සීත රටවල මඩ අතර ජීවත්වන මත්ස්‍යෙකුගේ ජානයක් බද්ධ කිරීමෙන් තමයි නිපදවාගෙන තියෙන්නේ. වැඩිපුර කිරි හා මස් ලබා දෙන ගවයින් හා පෝෂක ගුණයෙන් වැඩි කිරි ලබා දෙන ගවයින් ජාන තාක්ෂණයෙන් වැඩි දියුණු කළ භෝගවලින් නිපදවා නිපදවන ආහාර සඳහා උදාහරණ හැටියට අපිට දක්වන්න පුළුවන්. දුවේ පුතේ කර්මාන්ත ශේත්‍රය තුලත් ජාන තාක්ෂණයෙන් නිපදවන බැක්ටීරියා මාදිලි යොදාගෙන තියෙනවා. උදාහරණ හැටියට ඇමයිලේසනි කාර්මිකව වැදගත් එන්සයිම නිෂ්පාදනය. ඒ වගේම සමහර කෘතිම ඇමයිනෝ අම්ල නිෂ්පාදනයට උදාහරණයක් MSG එහෙමත් නැත්නම් මොනෝසෝඩියම් ග්ලූටමේට්. ඊළඟට නීල හරිත ඇල්ගි යොදාගෙන විටමින් නිෂ්පාදනය. උදාහරණ විටමින් B12 සහ විටමින් E. ඊළඟට ඛනිජ තෙල් දහනෙන් හා වෙනත් අපද්‍රව්‍ය මගින් සිදුවන පරිසර දූෂණය වළක්වා ගැනීමට ජාන තාක්ෂණය එහෙමත් නැත්නම් අපි මේ කතා කරන ජාන ඉංජිනේරු විද්‍යාව භාවිතා කරලා තියෙනවා. වෛද්‍ය ශාස්ත්‍රය තුල කොහොමද ජාන තාක්ෂණය යොදාගෙන තියෙන්නේ කියලා ඊළඟට අපි කතා කරමු. ඉන්සියුලින් නිෂ්පාදනයේදී ඊකෝලයි බැක්ටීරියාවට ඉන්සියුලින් නිපදවන මිනිස් ජානය ඇතුළත් කිරීම. ඊළඟට වර්ධක හෝමෝනය ඇතුළු ප්‍රෝටීන් වර්ග නිෂ්පාදනයේදී අදාළ ජාන බැක්ටීරියාවකට ඇතුළු කිරීමෙන්. ඊළඟට ප්‍රතිජීවක නිපදවීමේදී වැඩි දියුණු කරන ලද බැක්ටීරියා හා දිලීර යොදා ගැනීම. තවත් වැදගත් අවස්ථාවක් තමයි මිනිස් ඉන්ද්‍රිය නවීකරණයේදී මෞකුස තුල කලලයේ දමනි සෑදීමට බලපාන ජානය දමනි අවහිරතා නිසා බයිපාස් සැත්කමකට භාජනය කළ යුතු රෝගීන්ට ඇතුළු කොට අවහිර වූ දමනි වෙනුවට නව රුධිර වාහිනී වර්ධනය කිරීම. ජාන ප්‍රතිකාරයේදී රෝග බෝ කරන ජාන වෙනුවට සාමාන්‍ය ජාන බද්ධ කිරීම. ඊළඟට පුද්ගලයෙකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී DNA තාක්ෂණය යොදා ගැනීම. අපරාධ ස්ථානයකින් ලබාගත් රුධිරය, හිසකෙස්, සුක්‍රාණු හෝ වෙනත් ශරීර කොටසකින් ලබා ගන්නා DNA සැකකරුවාගේ DNA සමග සැසඳීමෙන් අපරාධකරු හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. දුවේ පුතේ, දැන් අපි මේ පාඩම ආශ්‍රිතව ඔබට මෙතෙක් ලැබී ඇති විභාග ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරමු. ඔබට විභාග ප්‍රශ්න පත්‍ර සපයාගත හැකි නම් 2016 දෙසැම්බර් සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ සපයා ගන්න. එම ප්‍රශ්න පත්‍රයේ B කොටසේ 5 වෙනි ප්‍රශ්නයේ B කොටස සකස් වී ඇත්තේ මේ පාඩම ඇසුරින්. අපි බලමු ඒ ප්‍රශ්නය කොහොමද ගොඩනැගිලා තියෙන්නේ. මම පළමුව ප්‍රශ්නයේ කොටසක් කියවන්නම්. එක් ජීවී පරම්පරාවකින් නවජීවී පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනයයි. දුවේ පුතේ, ඇසුරින් මෙන්න මේ විදියට ප්‍රශ්න අහලා තියෙනවා. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. මානව ප්‍රජනන ක්‍රියාවලිය සඳහා දායක වන පුරුෂ හා ස්ත්‍රී ජන්මාණු සෛල පිළිවෙලින් සඳහන් කරන්න. දුවේ පුතේ, පිළිවෙලින් කිව්වහම අපි පිළිතුර අදාළ පුරුෂ ජන්මානුව පළමුවත් ස්ත්‍රී ජන්මානුව දෙවනුවත් සමයි සඳහන් කරන්න ඕන. පිළිතුර සුක්‍රාණු හා ඩිම්බ. ඔබට ලකුණු දෙකක් ලැබෙනවා මේ අනුපිළිවෙල තියෙනවනම්. හැබැයි දුවේ පුතේ, ඩිම්බ හා සුක්‍රාණු ලෙස ඔබ සඳහන් කළේ නම් ඔබට ලකුණු හිමිවන්නේ නැහැ. එහෙමනම් ඔබට මෙන්න මේ විදිහට පිළිතුර ලියන්න පුළුවන්. ස්ත්‍රී ජන්මානුසයිල කියලා ලියලා ලියන්න පුළුවන් ඩිම්බ කියලා. එහෙම නැත්නම් ඊළඟට ලියන්න පුළුවන් පුරුෂ ජන්මානුසයිල කියලා සුක්‍රාණ. ඒ විදිහට සඳහන් කළොත් අපි පිළිතුර නිවැරදි පිළිතුරක් හැටියට බාර ගන්න. ඊළඟට දුවේ පුතේ අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. මිනිස් දේහ සෛලයක ලිංග වර්ණ දේහ යුගල් කොපමණ සංඛ්‍යාවක් තිබේ? ලිංග වර්ණ දේහ යුගල් කොපමණ සංඛ්‍යාවක් තිබේ? දැන් වර්ණ දේහ යුගල් කොපමණ සංඛ්‍යාවක් තිබේද කිව්වොත් ඔබට ලියන්න පුළුවන් යුගල් 23යි කියන. හැබැයි අහන්නේ ලිංග වර්ණ දේහ යුගල් කීයක් තියෙනවද? යුගල් කීයද දුවේ පුතේ? යුගල් 1යි. යුගල 1යි කියලා ලියන්න ඕන. දැන් අපි වර්ණ දේහ දෙකක් තියෙනවා කියලා දන්නවා. ඔබ බැරි වෙලාවත් වර්ණ දේහ දෙකයි කියලා ලිව්වට ලකුණු ලැබෙන්නේ නැහැ. වර්ණ දේහ යුගල 1යි කියලා තමයි පිළිතුර ලියන්න ඕනේ. එහෙම පිළිතුරු ලිව්වොත් දුවේ පුතේ ඔබට 1 ලකුණක් හිමි කරගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට අහනවා දුවේ පුතේ. ලිංග වර්ණ දේහ සලකමින් මිනිසාගේ ලිංග නිර්ණය සිදුවෙන අයුරු රූප සටහනක් භාවිතයෙන් දක්වන්න. ලිංග වර්ණ දේහ සලකමින් මිනිසාගේ ලිංග නිර්ණය සිදුවන ආකාරය රූප සටහනක් භාවිතයෙන් දක්වන්න. ඔබ දන්නවා මව පියා නේද ලෙස අපි මීට කලින් අපි ඒ ලිංග වර්ණ දේහ කොහොමද ලිංග නිර්ණය සිද්ධ වෙන්නේ කියලා කතා කෙරුවා. අපි ඉස්සෙල්ලා දානවා එක පැත්තක ඩිම්බ මාත්‍රු සෛල. එතකොට අපි ගන්නේ x x එක සමාන වර්ණ දේහ යුගල. ඒ වගේම අනිත් පැත්තෙන් ලියනවා සුක්‍රාණු මාත්‍රු සෛල x y. x වර්ණ දේහයේ උසින් වැඩි, y වර්ණ දේහයේ උසින් අඩුයි. ඊට පස්සේ දුවේ පුතේ ඩිම්බ හා සුක්‍රාණු බවට වියුක්ත වෙනවා. එතකොට ඩිම්බ අපි සඳහන් කරන්න පුළුවන් දෙකක් හැටියට x x කියලා. සුක්‍රාණු දෙකක් හැටියට දක්වන්න පුළුවන් x y කියලා. x උසින් වැඩි, y උසින් අඩුයි. ඊට පස්සේ අපි මුහුම නැත්නම් යුක්තාණු ඇතිවන ආකාරය බලමු. මවගේ x ඩිම්බයක් පියාගේ නැත්නම් සුක්‍රාණු x සමග සම්බන්ධ වුවහොත් x x කියන ගැහැණු දරුවෙකු ලැබෙනවා. මවගේ ඩිම්බයක් x හා පියාගේ සුක්‍රාණුවක් y සමග සම්බන්ධ වුවහොත් ඇති වෙනවා x y කියලා. ඒ කියන්නේ පිරිමි දරුවේ. ඒ වගේම මවගේ අනෙක් ඩිම්බය x හා පියාගේ x සුක්‍රාණුව සමග සම්බන්ධ වුවහොත් x x කියලා යුක්තාණුවක් ඇති වෙනවා ඒ ගැහැණු. ඒ වගේම මවගේ x සහ පියාගේ y සංයෝජනය වුණොත් මුහුම් වුණොත් ඇති වෙනවා යුක්තාණුවක් x y කියලා පිරිමි. එතකොට අපිට මේ විදිහට සඳහන් කරපුවම ලැබෙනවා ගැහැණු 50%ක් සහ පිරිමි 50%. මේ නිවැරදි පිළිතුර. දුවේ පුතේ ඔබට මේ සඳහා ලකුණු 3ක් හිමි වෙනවා. අපි බලමු ලකුණු 3 ලැබෙන්නේ කොහොමද කියලා. එක ලකුණක් මාතෘ සෛල දැක්වීමට, ඊළඟට ජන්මානු සෛල දැක්වීමට සහ යුක්තාණු දැක්වීමට ලකුණු 3ක් ලැබෙනවා. දුවේ පුතේ ඔබට පනත් කොටුව භාවිත කරලත් මේ සඳහා පිළිතුරු සපයන්න පුළුවන්. අපි මතකයි මීට පෙර දිනයේ පාඩමේදී පනත් කොටුව ගැන කතා කෙරුවා. එතකොට මවගෙන් x x පියාගේ පැත්තට x y. එහෙමනම් ගැහැණු x x, ගැහැණු x x, පිරිමි x y, පිරිමි x y කියලා පනත් කොටුව ඔබට දකින්න පුළුවන්. ඔබට හදාගන්න හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මාතෘ සෛල, ජන්මානු හා ගැහැණු පිරිමි දැක්වීමට ලකුණු 3ක් පනත් කොටුව ආශ්‍රයෙනුත් ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා දුවේ පුතේ. එතකොට ඔබට මේ කියන ආකාර දෙකෙන් කුමන ආකාරයට සඳහන් කළත් ලකුණු තුනක් ලබා ගන්න පුළුවන් ඉතාම පහසුවෙන්. ඊළඟට දුවේ පුතේ අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියලා. හතරවෙනි ප්‍රශ්නය B කොටසේ. හතරවෙනි ප්‍රශ්නය සිම්පල් A. පිරිමින්ට පමණක් ඇතිවන ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධය කුමක්ද? පිරිමින්ට පමණක් ඇතිවෙන. අපි කතා කළා ලිංග ප්‍රතිබද්ධ ආබාධ හිමෝෆීලියාව සහ රතුකොළ වර්ණාන්දතාව. හැබැයි අපි කතා කරනකොට කිව්වා රතුකොළ වර්ණාන්දතාව සමහර විට ස්ත්‍රීන්ටත් ඇතිවෙන්න පුළුවන් කියලා. එහෙනම් පිරිමින්ට පමණක් ඇතිවෙන ප්‍රවේණික ආබාධය හිමෝෆීලියාව. ඒ සඳහා ඔබට දුවේ පුතේ ලකුණු එකක් හිමි වෙනවා. ඊළඟ ප්‍රශ්නය අපි බලමු මොකද්ද කියලා. එම ආබාධයට ඇති ජානමය හේතුව කුමක්ද? එම ආබාධයට තියෙන ජානමය හේතුව කුමක්ද? මොකද්ද දුවේ පුතේ හේතුව? X වර්ණ දේහය මත ලිංග ප්‍රතිබද්ධ නිලීන ජානයක් පිහිටීම තමයි හේතුව. X වර්ණ දේහය මත පිහිටි ලිංග ප්‍රතිබද්ධ නිලීන ජානයක් නිසා තමයි දුවේ පුතේ මේ හිමෝෆීලියාව කියන රෝග තත්ත්වය ඇති වෙන්නේ. දැන් එතකොට අපි කතා කළා මේ විදිහට දුවේ පුතේ මේ පාඩම ඇසුරු කරගෙන ඔබට සෑම වසරකම වගේ ප්‍රශ්නයක්, රචනා ප්‍රශ්නයක්, එහෙම නැත්නම් ව්‍යුහගත ප්‍රශ්නයක, එහෙමත් නැත්නම් බහුවර්ණ ප්‍රශ්න කීපයක් ලැබෙනවා. ඔබට මේ ලකුණු ඉතාම පහසුවෙන් ළඟා කරගන්න පුළුවන්. ලකුණු ගන්න පුළුවන් පාඩමක් තමයි මේ. ඒ ප්‍රශ්න ඉතා සරලයි. ඔබට මතක තියාගත යුතු කරුණු බොහෝම ස්වල්පයක් තමයි තියෙන්නේ. අපිට ලිංග නිර්ණය, ඊට පස්සේ ප්‍රවේණික ආබාධ, ඊට පස්සේ ජාන තාක්ෂණයේ භාවිතය වගේ කරුණු ඉතා හොඳින් මතකේ රඳවා ගත්තොත් ඔබට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න හැකියාව තියෙනවා. එහෙමනම් දුවේ පුතේ ඔබට මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට මේ පාඩම උපකාර වෙයි කියලා මම හිතනවා. ඔබට ස්තුතියි, ආයුබෝවන්.